ධර්ම ශ්‍රවණ අභිලාෂී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ හැම දිනම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගින නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දිනම නොයෙක් නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී තුනුරුවන් කෙරෙහි සිතේ පැහැදීම ඇති කරගෙන මේ අවස්ථාවේදී බොහෝම වමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට උනේ. ඒ වගේ ආදරෙන් සකසා ධර්මයේ ශ්‍රවණය කළාමයි ඒ ධර්මය දහම් කරුණු අපේ මතකේ රැඳෙන්නේ. අපේ මතකේ ධර්මයේ තිබුණොත් තමයි නුවණින් විමසලා අර්ථය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ධර්මයන්ගේ අර්ථය දැනගත් කෙනාටයි ප්‍රතිපදාව හැසිරෙන්න පුළුවන් වෙන්නේ. ධර්මයට අනුව හැසිරෙන ප්‍රතිපදාව පුරන කෙනාටයි මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් එතර වෙලා අජරාමර නිර්වාණ ධාතු සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මාන ධම්මපටිපන්නෝ හොති. අර්ථය දැනගෙන ධර්මය දැනගෙන ධර්මාන ධර්ම ප්‍රතිපත්ති වෙන්නට ඕනේ. ඉතින් මේ අර්ථවබෝධයහිලා පළවෙනිම අංකය වෙන්නේ ධර්මය පිළිබඳ මනා දැනුමක් මනා අවබෝධයක් ඇතිකර ගැනීම. ඒ දැනුම ඒ අවබෝධය අපිට ලැබෙනවා සකසා උවමනාවෙන් මේ දේශනාවන් ශ්‍රවණය කරනකොට. කුමන හෝ දේශනාවක් නෙවෙයි, චතුරාර්ය සත්‍ය ඝටිත වූ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන කියන එකයි ධර්මයේ සඳහන් වෙන්නේ. පින්වත්නි, අද දවසේදී අපි කාටත් මේ සසර දුකින් එතර වෙන්න බොහෝ උපකාරී වන වටිනා දහම් කොටාසයක් පෙන්වන්නට පුළුවන් දහම් කාරණාවක් තමයි මම මාතෘකාවෙන් තිබුවේ. මේ පින්වතුන් කවුරුත් අහලා තියෙනවා, බොහෝ දෙනෙක් දන්නවා, සීල සංස්කාරයෝ අනිත්‍යයි කියලා යම් කලක විදසුනුව නින්දකේනම් අනේදාතයි මේ දුකේ කලකිරෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමත් නැතිනම් තව ක්‍රමයක්, තව පරියායක් තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා සබ්බේ සංඛාරා දුක්ඛ, සීල සංස්කාරය දුකයි කියලා දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා. සීල සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කත් දුකේ කලකිරෙනවා. සීල සංස්කාරය දුකයි කියලා දැක්කත් දුකේ කලකිරෙනවා. ඒ වගේම සියලු ධර්මයෝ අනාත්මයි කියලා දැක්කත් දුකේ කලකිරෙනවා. මෙන්න මේ කලකිරීමයි විමුක්තියට මඟ, විසුද්ධියට මඟ, පිරිසුදු වීමේ මාර්ගය කියලා, නැත්තම් නිවනට මඟ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. මේ ධර්මයන්ගේ අර්ථය ටිකක් අපි නුවණින් බලමු. පින්වතුනි, මේ ලෝකේ ඉන්න සත්වයන්ට, ජරා මරණ සංඛ්‍යාත දුක් විඳින සත්වයන්ට ඒ ජරා මරණ දුකෙන් මිදෙන්නට, ලෝකෙන් මිදෙන්නට දොරටු තුනක් තියෙනවා. එකට දේශනා කරන්නේ ධර්මයේ ත්‍රිවිධ විමුක්ති මුඛ කියලා. විමුක්ති මුඛවල් මිදීමේ දොරටු තුනක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මෙන්න මේ ධර්මතා තුන. මෙන්න මේ දොරටු වලින් නික්මලා ලෝකෙන් එළියට ගියාම, ලෝකෙන් මිදුනහම ඒ මිදීමේ, ඒ විමුක්තියේ නානත්වයක් නැතත් ඒකත්වයක් වූ මිදීම තුල පැමිණි ద్వාරයෙන් නම් කරනවා. එයා නික්මිච්ච දොරටුවෙන් නික්මිච්ච ක්‍රමයෙන් නම් කරනවා අනිමිත්ත, අප්පනිහිත, ශුඤ්‍යත කියලා. අනිමිත්ත චේතෝ විමුක්තිය, අප්පනිහිත චේතෝ විමුක්තිය, ශුඤ්‍යත චේතෝ විමුක්තිය කියලා මේ චේතෝ විමුක්ති එකාකාරෝ චේතෝ විමුක්තිය තුන් ආකාරෝ නමක් ලැබුවේ පින්වතුනි මෙන්න මේ මිදීමේ දොරටුන්ගේ ඇති නානත්වය මතයි. එතනදී මේ මිදීමේ දොරටුව හරහා ඉතුලින් කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදිලා සියලුම ජාති ජරා මරණ ආදී දුකෙන් මිදිලා ලබන්නේ අමුත නිර්වාණ සංඛ්‍යාත විමුක්තිය සාක්ෂාත් කරගන්න තැනට පවතින ධර්මතා ටික අපි ටිකක් ක්‍රමානුකූලව සිහිපත් කරලා බලමු. එතනදි පින්වත්තුනි මුලින්ම පෙන්වුවත් තථාගතයන් වහන්සේ සීළු සංස්කාරය අනිත්‍යයි කියලා, සීළු සංස්කාරය දුකයි කියලා, සීළු ධර්මය අනාත්මයි කියලා ඔය ක්‍රම තුනෙන් එක ක්‍රමයකට නුවණින් යම් කලක දැක්කොත් එදාටයි දුකේ කලකිරෙන්නේ කියලා. ඒ මොකද ඒත් මෙහා පින්වතුනි ලෝකෙ තුල යම් යම් කලකිරීම නැතුව නෙමෙයි තියෙනවා. නමුත් පින්වතුනි ඒ කලකිරීම වල පළවෙනි දෝෂය තමයි කලකිරෙන්නෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා. ඊගාවට තියෙන දෝෂය තමයි ලෝකෙ තුල තියෙන කලකිරීම ටික වෙලාවකට ටික කාලයකට කලකිරීම ඇති වෙන්නට පුළුවන්. ඒ කලකිරුණු දේම වෙන ආකාරයකට වෙන විදිහකට අපි ආපහු කැමති වෙනවා, ඇලෙනවා, බැඳෙනවා. උපමාවක් කළොත් තමන්ගේ ප්‍රියමනාප දෙමව්පියෝ හරි සහෝදරයෙක් හරි අකාලේ හෝ කිසියම් කරුණකින් මිය පරලොව ගියොත් අපි බොහෝම දුක් වෙලා අඬලා වැළපිලා හැම දෙයක් ගැනම හිතේ කලකිරීමක් අපිට ඇති වෙනවා. සමහර අය පැවිදි වෙන්න පවා උත්සාහවත් වෙනවා. ටික දවසක් ගියාම පහු වෙනකොට ක්‍රමක්‍රමයෙන් ඒ සිද්ධිය අමතක වේගන යනවත් එකම ඒ කලකිරීමද ක්‍රමක්‍රමයෙන් මැකිලා ඒ ජරා මරණය උරුම කරලා දෙන ඒ ධර්මයම්ම ඉතාම සතුටු සිතින් ප්‍රමුදිත සිතින් හොයනවා, ඇසුරු කරනවා, බැසගෙන ඉන්නවා කියන කාරණාව ලෝකෙ තුල පෙනෙනව විද්ධිමාන වෙනවා. ඉතින් ඊගාව දෝෂේ තමයි ලෝකෙ තුල තියෙන කලකිරීම විතක කලකිරෙනවා, විතකාපවේදී හොයනවා, ඇලෙනවා. ඒ මොකද ඒ පුද්ගල භාවයකින් ඇති කරගත්ත කලකිරීමක් මිසක පුද්ගල භාවය දුර වෙන විදිහේ අවබෝධාත්මක කලකිරීමක් නොවුණු නිසා. ඉතින් මෙන්න මේ ලෝකෙ තුල තියෙන විදිහේ කලකිරීමක් ගැන නෙමෙයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරියායෙන් පෙන්වවදාලි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරියායෙන් පෙන්වවදාලේ අවබෝධය තුලින් මේ ලෝකී යථාර්ථය ඇත්ත ඇති හැටිය පවතින ස්වභාවය දැන අවබෝධ කරගත්තාම ඒ අවබෝධය තුලින් ඇතිවෙන කලකිරීමක්. මේ කලකිරීමේ සුවිශේෂී ලක්ෂණය තමයි කලකිරෙන්නේක් නැහැ. ඒ කලකිරීමද හේතු ප්‍රත්‍යයයි. ඇත්ත දකින්න නිසා කලකිරෙනවා කියන පරයයක් යෙදෙනවා. ඊට පස්සේ ඊගාව දෙය තමයි මේ කලකිරීම විතක ඇති වෙලා ආපහු විතක නැති වෙන වෙනස් වෙන එකක් එහෙම වෙන්නේ. ඒ කලකිරීම හැම කල්හිම හැම ධර්මතාවයකින්ම සංකත ලෝකෙ තුල පවතින නොඇලීමක් ඇති කරවන්න තරම් සමත් වෙන කලකිරීමක් වෙනවා විනා ආපහු විතක ඒ කලකිරීම ඒ සිද්ධාන්තයන් අමතක වීම තුලින් නැති වෙලා ආපහු ඇලෙන මනසක් පවතින තත්වයට එන්නේ නැහැ. ඒ නිසා මේ අවබෝධාත්මක කලකිරීම ඇති වෙන්න නම් ඒක අපිට හිතලා ගන්නට බෑ. ඒ තුල ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට පින්වතුනි ඇයි බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු සංස්කාරයෝ දුකයි සියලු ධර්මයෝ අනාත්මයි කියලා දැක්කහම දුකේ කලකිරෙනවා කියලා පින්වේ? පින්වතුනි අද දවසේදී අපිට දුක පේන්නේ නැහැ. දුක කියන එක අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වැහිලා අපි දන්නේ නැහැ. දුක තියෙන තැන දුකේ යථා ස්වභාවය ඒ නොදන්නාකම නිසා දුක පවතින ධර්මතාවයන් තුල අපි වැරදි ආකාරයේ දැනීමක් දැකීමක් ඇති කරගෙන තියෙනවා. මෙන්න මේ වැරදි ආකාර දැනීම දැකීම තුලයි පින්වතුනි අපිට ඇලීම ගැටීම කියන ධර්මතා දෙක ඇති වෙලා තියෙන්නේ. ඒකෙන් මම මතක් කළේ සිළු සංස්කාරයෝ අනිත්‍යයි දුකයි අනිත්‍යයි දුකයි කියලා සියලු ධර්මය අනාත්මයි කියලා දැක්කහම දුකේ කලකිරෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා. ලෝකයට දුක පවතින තැනක දුක නොදන්නාකම නිසා වෙන විදිහක දැක්මක් ඇති කරගෙන තියෙනවා. ඒ තමයි සත්ත්ව පුද්ගල ආත්ම භාවය නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන ආකාරයක් ඇති කරගෙන තියෙනවා. ඒ මත යම් තැනක ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්සු ලැබෙයි නම් කායික මානසික දුක් වේදා උපදී නම් උපදවයි නම් පවතී නම් එබඳු තැන්වල පින්වතුනි අපි මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා බොහොම ආසාවෙන් බොහොම කැමැත්තෙන් ඒ දුක උපදින ධර්මය අල්ලගෙන ඉන්නවා. ඒ දුක්ඛේ අඥානකම නිසා ජරා මරණ ධර්මතාවයක්ව පවතින දුක්ඛ ස්වභාවයක්ව පවතින රූපය ගන්න ඒ රූපය යථා ස්වභාවය නොදැක අපි අම්මා කියලා අප්පච්චි කියලා ඒ වගේම දුව පුතා කියලා සහෝදර සහෝදරී කියලා ඥාති හිතයි සින් කියලායි දකින්නේ. එහෙම දැකලා ඒවැ බොහොම ආසාවෙන් අල්ලගෙන ඒව විඳිනවා. ඒ වගේම රත්තරන් කියලා රිදී කියලා මුතු මැණික් කියලා වෙනස් වෙන්න පුළුවන් විපරිණාම වෙන රූප නිත්‍ය හැටියට සැප හැටියට දැකලා වටිනාකමක් දීලා අපි ඒවැ සතුටු වෙමින් ඉන්නවා. මේ දේවල් වල සතුටු වෙවි සතුටු භවයේ ಗುಣ කියමින් ඒ තුල ඇල්ලලා ඉන්නකොට පින්වතුනේ අපි දන්නේ නැති වුණාට අපි ඇලුනේ අපි බැඳුනේ දුකේ. දුකේ ඇලුණු දුකේ බැඳුණු කෙනා දුකින් මිදෙන්නේ නැහැ. මේ ජීවිතේ දුක් විඳිමින් හඬමින් වැළපෙමින් ශෝක කරමින් නොයේ දුක් වේදනාවන් උපද්දවමින් විඳිමින් මතුවේ දුක ඇති වෙන්න තියෙන හේතු ටිකම හදාගන්නවා. හදාගෙන ඒ හේතු ටික නිසා නැවත දුකකටම යනවා. ඉතින් දුකම විඳිමින් දුකම හොයන ධර්මතාවයක් තමයි ලෝකෙ තුල තියෙන්නේ. කවදාවත් මේ දුක නේද අපි හොයන්නේ දුක නේද නැවත නැවත පත්වෙන්නේ දුකට නේද කියන කාරණාව පේන්නේ නැහැ. නොපෙනෙන කම නිසා දුක් වූ දේ සැප හැටියට දකින කම නිසා ආත්ම හැටියට දකින නිසා ඒ දේවල්ම හොයමින් ඒ දේවල් තුලම ඇලිලා බැඳිලා අපි කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ ලෝක තුල නොයෙක් නොයෙක් ආකාරයට අපේ මනස ඇලිලා බැඳිලා පවතිනෝ නම් යම් යම් ආකාරයකට අම්මා තාත්තා දුව පුතා සහෝදර ඥාති හිතයි සීන් කියන ආකාරයකට වේවා රන් රිදී මුතු මැණික් මිල මුදල් කියන ආකාරයකට වේවා ගෙවල් දුරවල් යාන වාහන ඉදකඩන් වතු පිටි කියන ආකාරයකට වේවා කුමන ආකාරයකට හෝ අපේ මනසේ කැමැත්තක් තියනවා නම් ඇලීමක් තියනවා නම් පින්වතුනි මෙන්න මේ කැමැත්ත ඇලීම කියන එකට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ තණ්හාව නැත්නම් දුක්ඛ සමුදය කියලා. ඒ තණ්හාව නැත්නම් දුක ඇති කරන හේතුව ඇලීම කියන කාරණාව තියෙන්නේ අපි කැමති වෙච්ච තැන පවතින යථා ස්වභාවය නොදකින කම නිසායි. ඒ විදිහට ඇලිලා බැඳිලා පවතින්නේ. අපි ඇලිලා බැඳිලා මේ තරම් ආසාවෙන් නැවත දුක් උපදින හේතු ඇති වෙන විදිහට ඇසුරු කරන මේ ධර්මතාවයන්ගෙන් මේ ලෝකෙන් කවදාම හරි දවසක අපි මිදෙන්නේ ඒ අපි ඇලිලා බැඳිලා ඉන්න ධර්මතාවයන්ගේ ඇත්ත ඇති හැටි දැක් කොත් අන්නේ දැකීම නිසා ඇති ඥාන දර්ශනයේ මුල් කාරණාව කරගෙනයි. ඉතින් ලෝකෙන් මිදීම සඳහා ඒ මිදීමේ දොරටුවට දොරටුවෙන් ඇතුල් වීම සඳහා ක්‍රම තුනක් තමයි තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. ඒ පරියාය තමයි මං අද ඔය මාතෘකාව වශයෙන් තැබුවේ. ඉතින් යම්කිසි කෙනෙකුට ලෝකේ තියෙන හැම දෙයකින්ම මිදෙන විදිහට නොයැලෙන මට්ටමේ කලකිරීමක් ඇති කර ගන්නවා නම් ඒක කවදාවත් හිතලා කරන්න බෑ. ඒක වෙන්නට ඕන එකක්. එහෙනම් ඒ කලකිරීම ඇති වෙන්න තියෙන ක්‍රමය තමයි මේ අනිත්‍ය දුක්ඛානාත්ම කියන ක්‍රමය. ඒකෙදී අපි මුලින්ම අද පොඩ්ඩක් විමර්ශනය කරලා බලමු. සීළු සංස්කාරය අනිත්‍යයි කියලා විදසුන් වහන්සේ දැක්කොත් දුකේ කලකිරෙනවා, ලෝකේ කලකිරෙනවා කියලා පෙන්වුවා. ලෝකේ කියනකොට මම මුලින් මතක් කළා, අපි යම්තා යමකට ඇවිල්ලා බැඳිලා ඉන්නවා නම් ඒ හැම තැනකම ඇවිල්ලා බැඳිලා ඉන්න හැම තැනකම ඇත්ත දකින්න ඒ හැම තැනකින්ම කලකිරීම ඇති වෙන ක්‍රමය. එතකොට අපි මුලින් බලමු ලෝකෙ තුල කලකිරීම ඇති වෙන ඇති කරන පළවෙනි පරියාය පළවෙනි ක්‍රමය සිල් සංස්කාරය අනිත්‍යයි කියලා විදසුන් වහන්සේ දැක්කෝ. එතකොට හොඳට දකින්න මෙතනදී සංකල්ප වශයෙන් හිතුවොත් සිල් සංස්කාරය අනිත්‍යයි කියලා සංකල්ප වශයෙන් හිතුවොත් මානසිකාරයක් වශයෙන් පැවැත්වුවොත් දුකේ කලකිරෙනවා කියලා කොහෙවත් නැහැ. සිල් සංස්කාරය අනිත්‍යයි කියලා යදා පඤ්ඤාය පස්සති යම් කලක නුවණින් දකිනම් ප්‍රඥාවෙන් දකිනම් අන්නේ දැකීමටයි මෙන්න මේ කලකිරීම ඇති වෙන්නේ. එහෙම නැතු දැනගත්තට නෙමෙයි. කිමුතුනි ප්‍රඥාවෙන් දකිනවා කියනකොට ඒ දැකීම මේ මසසින් දකින්නටත් වඩා තාත්විකයි. මසසින් දැකපු දේ යම් වෙලාවකදී බොරු වෙන්නට පුළුවන්, රැවටෙන්නට පුළුවන්, වරදින්නට පුළුවන්. ඒ ප්‍රඥාවෙන් දැකපු දේ කවදාවත් වරදින්නේ නැහැ. මේ ඇහෙන් දකින දැකීම වගේම දැකීමක්මයි ප්‍රඥාවෙන් දකින්නෙත්. නමුත් ඒටත් වඩා තීක්ෂණයි. පින්වතුන්ට මේ ඇහෙන් දකින දැකීම ගැන උපමා අවශ්‍ය නැහැ. කාටත් ඇහැට රූප පෙනෙනවනේ. ඒක මෙම්ම කරගන්න පුළුවන් මේ ඇහෙන් දකිනවා කියලා කියන්නේ මේ ඇහැට පෙනෙන විදිය කියලා දැක්ක හැකි. පින්වතුනි නුවණින් දකින එකට මම උපමාවක් කියන්නම්. පින්වතුන් කැඩපතක් ඉස්සරහට කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් ඉදිරියෙන් තියෙන තමන්ගේ පින්තූරේ පිළිබිඹුවක් වැටේ කැඩපතේ. දැන් ඒක ඔබට පේනවා. ඒ පේන එක මසසටයි පෙනෙන්නේ. කණ්ණාඩිය ළඟින් අපි ඉවත් වුණොත් අහකට ගියොත් ඇස් දෙකත් අහකට ගියා වෙනවනේ. එතකොට පින්වතුනි අර කැඩපතට වැටුණු ඡායාව ඉතුරු නැතුව නැති වෙනවා. හැබැයි නැති වෙන බව අපිට පෙනෙනවා. පෙනෙන්නේ ප්‍රඥාව නැමැති ඇසට මිසක මේ මසසට පෙනෙන්නේ නැහැ. බලන්ද තමන් කැඩපත ඉදිරියේ ඉන්නකොට තිබුණු ඡායාව අහකට යනකොට නැති වෙනවා කියලා ඕගොල්ලෝ යම් වෙලාවකදී දැක්කොත් ඒ දැක්ම මොනතරම් ඇත්තක්ද කියලා පින්වතුන්ට පේනවා. ඒක ඒ ඇත්ත මේ ඇහෙන් දැක්කේ නැති වුණාට ඇහෙන් දැක්ක වගේම දැකීමක්. ඕන තරම් ආපහු සිහි කරලා හිතලා බලන්න පුළුවන් තමන්ගේ ඡායාව කැඩපතේ තියනවද කියලා. එහෙම සිහි කරන වාරයක් ගානේ දැන් එහෙම ඡායාවක් ඒකේ නැහැ. ඒ ඡායාව දැන් නැති වෙලා කණ්ණාඩියේ වීදුරුව විතරයි තියෙන්නේ. කියන වටපිටාවක්ම පෙන්නයි. ඒ ගැන සැකේකුත් නැහැ. අන්න ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ ඒකට. අපි වතුර භාජනයකට බුණොත් අපේ මූණ පෙනේ. ඔන්න පේන එක මසසින් දකින්නේ. ඊට පස්සේ අපි එතනින් අහකට ගියොත් අපේ ඡායාව දැන් වතුර භාජනයේ තුල නෑ කියලා අපිට හොඳට විශ්වාසයි, ප්‍රත්‍යක්ෂයි, සැකයක් නෑ. ඒ නිසක බව ආවේ පින්වතුනි ප්‍රඥාවෙන් ඒක අනිත්‍යයි කියලා දැකපු නිසායි. ඒක නැති වෙන බව දැකපු නිසායි. එතකොට ඇහෙන් දැක්ක වගේම හිතට දැනෙන, හිතට සැක නැතුව දැනෙන, හිතට හොඳට හැපිලා හිටින මට්ටමේ දැක්මක්. ඒ නැතිවීම කියන එක නැති වෙනවා කියන එක දැක්කේ ප්‍රඥාවෙන්. එතකොට යදා පඤ්ඤාය පස්සති කියලා කිව්වේ සියලුම සංස්කාර ධර්මයෝ, සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා නුවණින් දකින්න ඕනේ. උන් ওই දැක්ම විදිහටම දකින්න ඕනේ. අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතුවට, මෙනෙහි කළාට, විතර්කණය කළාට හරියන්නේ නැහැ. එතකොට එහෙනම් කොහොමද සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා අපි දකින්නේ? පින්වතුනි, මෙතනදී තථාගතයන් වහන්සේ සංස්කාර ධර්මයන් නිෂ්පර්යායකින් පෙන්වලා තියෙනවා. නිෂ්පර්යාය කියලා කියන්නේ පින්වතුනි එක ක්‍රමයකට නැතුව හැම ධර්මතාවයක්ම එකට කෙටි කරලා කැටි කරලා හසු වෙන ක්‍රමයට කියන නිෂ්පර්යාය කියලා. එක ක්‍රමයකට, එක විදිහකට, එක මාත්‍රකාවකින් කියනකොට ඒ ටික පරියාය කියලා කියනවා. දැන් අපි කිව්වොත් අවිද්‍යාපච්ච සංඛාරා කියලා. දැන් මේක පරියායක්. පරියායක් කියන්නේ එක ක්‍රමයක්. දැන් මෙතෙන්දි පෙන්වන්නේ අවිද්‍යාවෙන් හටගත්ත සංස්කාරය විතරයි. පින්වතුනි, සංස්කාර ගත්තාම සංකත සංස්කාර, අභිසංකත සංස්කාර, අභිසංඛාරක සංඛාර, ප්‍රයෝගාභිසංඛාර කියලා සංස්කාරයන්ගේ නානත්වයක් තියෙනවා. සබ්බේ සංඛාරානිච්චා කියලා මතක් කළාම එකින් එකට විස්තර කරන්න ඕනේ නැහැ. ඔක්කොම ධර්මතා ටික හසු වෙනවා සියලු සංස්කාරයෝ කියලා. එතකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා යම් කලක නුවණින් දකින්න ඕනේ. කොහොමද පින්වතුනි අපි සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්නේ? මම මෙතෙන්දි මතක් කළා අනිත්‍ය කියන මානසිකාරයක් එහෙම නෙමෙයි. දැන් මේ බණ කියන මමත්, බණ අහන පින්වතුනුත් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙවි යනවා. රූප කලාප බිඳි බිඳි යනවා කියලා මම පෙන්නුවොත් එබඳු අනිත්‍ය පින්වතුන්ට දැනගන්න පුළුවන්. ඒ ගැන පින්වතුන්ට හිතන්නත් පුළුවන්. හිතලා හිතලා විතර්ක කරන්නත් පුළුවන්. නමුත් අර මම ඉස්සෙල්ල පෙන්නුවා වගේ මේ ඇහෙන් දැක්ක වගේම වෙනසක් නැතුව නුවණින් දකින්න පුළුවන්ද කියලා බලන්න. මේ රූප කලාප බිඳි බිඳි යනවා මොහොතක් මොහොතක් පාසා. ඉස්සෙල්ල බිඳුණු රූප කලාපන මේ ඊගාවට තියෙන්නේ. ඉස්සෙල්ල බලපියක නෙමේ ඊගාවට පෙනෙන්නේ. ඉස්සෙල්ල රූප කලාප බිඳලා අලුතෙන් රූප කලාප තියෙනවා කියලා අපි හිතනවානේ. ওই විදිහ අනිත්‍යක් හිතුවා කියලා කවදාවත් දකින්න බෑ. හිතන්න පුළුවන්. මානසිකාරයක් කරන්න පුළුවන්. එතකොට ඒ මෙනෙහි කිරීම නිසා අනුමාන ඥානයක් ඇති කරගන්නත් පුළුවන්. නමුත් දකින්න බෑ. මේ ශාසනයේ අනිත්‍ය දකින්න ওই විදිහට පෙන්නලත් නෑ. ওই විදිහට පෙන්නන්නත් බෑ. අනිත්‍ය දකින්නත් පින්වතුනි මේ ශාසනයේ පෙන්නලා තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ හේතුඵල ධර්ම. ඒ නිසා මෙතනදී සියලු සංස්කාරයන් අනිත්‍යයි කියන ධර්මතාවය නුවණින් අපි දකින්න ඕනේ මේ ස්පර්ශ ආයතන 6 හරහා. සියලුම සංස්කාරයන්ගේ අද්දකීම කෙටි කරලා කැටි කරලා ගත්තොත් මේ ස්පර්ශ ආයතන 6ට ගන්න පුළුවන් පින්වතුනි. ස්පර්ශ ආයතන 6න් තොරව කිසිම දෙයක් අපි දන්නේ නැහැ. ඇහැ රූපය පරම කොට පවතිනවා. ඇහෙන් කෙරුණු අර්ථයක් තියනවා නම් රූප දකින ටික විතරයි. යම් තාක් දැකපු රූප ඔක්කොම ඇහැ අනුව ගිහිල්ලා. කොච්චර ශබ්ද කියලා යමක් තිබුණා නම් අපි කෙනා කෙනාට හිතන්න පුළුවන් දැනගත ඔක්කොම ශබ්ද මේ සෝත සම්පස්සය හරහායි තියෙන්නේ. එයින් පරිබාහිර ශබ්දයක් තියනවා ඒක අපිට හම්බ වෙන්නේ නැහැ හම්බ වුණේ නැහැ කියන ධර්මතාවය කියදෙන්නේ නැහැ. හම්බ නොවිච්ච දෙයක් ගැන කතා නොකට යුතුයි. ඒ කියන්නේ කෙලෙස් නැති තැන කෙලෙස් ඉපැද්දීමක් වෙනවා. යම්තා ගන්ධයත් නම් ගන්ධයන්ගේ අද්දකීමක් ඇත්නම් ඒ මේ ගාන සම්පස්සය හරහයි. යම්තා රස තියෙනවා නම් රස ගැන කතා කරනවා නම් රස ගැන දැනුමක් තියෙනවා නම් අද්දකීමක් තියෙනවා නම් ඒ මේ ජීවහා සම්පස්සය හරහයි. කයට ගැටෙන යම්තා දේ ගැන අපි කතා කරනවා නම් උපකල්පනය කරනවා නම් ඒ ඔක්කොම කාය සම්පස්සය හරහයි. යම්තාක් දැකපු අහපු නාසයට දිවට ශරීරයට දැනුණු ධර්මතාවිය නුත් ඊට අමතරව මනෝමයෙන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයල යමක් සිහි කරයි නම් හිතයි නම් කියයි නම් මේ හිතන හැම දෙයක්ම මනෝ සම්පස්සය අනුව පවතිනවා. එතකොට ස්පර්ශ ආයතන 6 අධ්‍යක්ීම තුලයි ස්පර්ශ ආයතන 6න් ඇතුල් පැත්තේ අපි තුලට සියලු සංස්කාරයන්ගේ අධ්‍යක්ීම ඇවිල්ලා තියෙනවා. අපි මේ ස්පර්ශ ආයතනෙන් පරිබාහිර ඉරහඳ ගස්වැල් කඳු වැටි තාරකා කියලා බහැරයි කියලා හිතුවනම් හිතනවනම් කිව්වනම් කියනවනම් ඒද අපේ මනසේ ඇති දැනුම් පරාසය තුලමයි. ඒද ඇහෙන් හෝ හිතින් ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් හෝ යම් ස්පර්ශ ආයතනයකින් දැනගෙන අහලා දැනිලා ඇතුල් කරගත්ත ප්‍රමාණයක්මයි. එහෙම නැත්නම් මනෝවිඤ්ඤාණ සම්පස්සයෙන් හිතලා ඇතුල් කරගත්ත ප්‍රමාණයක්මයි. ඒ නිසා සියලු සංස්කාරයෝ කියනකොට පින්වතුනි මේ ස්පර්ශ ආයතන 6 අද්දකීමට නතු කරගන්න මුලින්ම සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා යම් කලක දැක්කොත් කියන කාරණාවේදී පින්වතුනි මෙන්න මේ ස්පර්ශ ආයතන 6 යම් තාක් අධ්‍යක්ීමක් තියෙයි නම් මේ ස්පර්ශ ආයතන 6 ඇති වෙන ඇති වුණ අනාගතයට ඇතිවන්නා වූ යම් අධ්‍යක්ීමක් තියෙනවා නම් ඒ හැම ධර්මතාවයක්ම හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් කියලා දකින්න පුළුවන් තැනක දකින මට්ටමක් අපේ මනසට ඇති වුනොත් මෙන්න මේකට කියන සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා දකිනවා කියලා. ඒ කියන්නේ ඇහෙන් යම් රූපයක් දැක්කනම් පින්වතුනි අපිට හොඳට නුවණ තියෙන්නට ඕනේ, නුවණ එන්නට ඕනේ. මේ පේන රූපය හේතු ප්‍රත්‍යයයි. වර්තමානයේ යම් යම් හේතු ටිකක්, යම් යම් ප්‍රත්‍ය ටිකක් උපයෝගී කරගෙනයි හැදුනේ කියලා දකින්නට ඕනේ. මේ හේතු නිසා මේ පෙනෙන දේ ඇති වෙනවා කියලා යම් කලක දැක්කොත් දකින්ද පෙර තිබ්බා කියන අතීතාන්තේ යට ඇතහැරෙනවා. මේ පෙනෙන දේ මේ හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා. දැකීමෙන් පස්සේ ඉතුරු නැතුව මේක නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් අනාගතාන්තය අතහැරෙනවා, ඉදිරියට තියෙනවා, ඉදිරියට යනවා, ඉස්සරහට පවතිනවා කියන අන්තය අතහැරෙනවා. එතකොට වර්තමානිය තුල අනිත්‍ය කියන එක දර්ශනයක් වෙනවා යාට. හේතු ටික නිසා හටගත් පෙනීමට, පෙනීම ඇතිවෙන්න හේතු වෙච්ච මේ හේතු ධර්මයෝ ටික නිසා පෙනෙන බව වෙනවා. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියලා. වර්තමානයක ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයෝ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා හටගෙන නැති වෙන බවක් දකිනවා. ඒ දකින දර්ශනයට අතීතාන්තයත් අනාගතාන්තයත් දෙක අතහැරිලා වර්තමානික දකිනවා. පෙර නොතිබීම පෙනෙන දෙයක් ගත්තොත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. එතකොට ඇහැට පෙනෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් ඒ තමයි ඇහි ස්වභාවයත්, රූප දකින හිතේ ස්වභාවයත්, ඒ පරියායෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන චෛසිකයන්ගේ ස්වභාවයත් එකම රූපය අනුව ඒ බොහෝතෙදි ගිහිල්ලා ඒ හැම ධර්මයක්ම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තැනකින් එයාගේ ජීවිතයට සම්බන්ධ වෙනවා. ඒ වර්තමාන හේතුඵල දහම පටිච්ච සමුප්පන්න බව හරහා අනිත්‍ය වූ ඥාන දර්ශනය ඇති කර ගන්නකොට එයා දන්නවා අතීතයේද කියන දෙයක් නැහැ. අතීතයේද, අතීතයේ කියන තැනකද වුණා නම් මේ වගේම සිද්ධියක් හේතු ටික නිසාම ඒ තැන යම් ඵලයන් හට ගන්නට ඇති, දැකපු රූප තියෙන්නට ඇති. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොටම ඒ පෙනුන හැම දෙයක්ම නිරුද්ධයි කියන නුවණ එනවා. යම් රූපයක් අපි බලන් යනවා නම් එයා දන්නවා අනාගතයට තියෙනව නෙමෙයි. අපි හිතින් සිහි කරන විදිහේ රූපයක් බහැර කොහෙවත් තියෙනව නෙමෙයි. නැවත මේ සිහි කරන කම රූපයක් ඇති බවට සිහි කරන කම, සිහි කරනකොට රූපයක් තියෙනවා කියලා හිතට දැනෙන කම නැවත රූපයක් ඇති කරගන්න හේතු වෙන අවිද්‍යා කර්ම නේද කියලා එයා දකිනවා. මේ හිතට දැනෙන ස්වභාවය සිහිපත් කරගෙන අපි යම් වස්තුවක් බලන්න ගියාම ආපහු රූපයක් පේන්න තියෙන හේතු ටික හැදුන හින්දම රූපයක් පේනුණා ඒකද හේතු නැතිවෙන්නේ නැති වෙනවා කියලා එයා දකිනවා. මේ වගේ ස්පර්ශ ආයතන 6 හරහාම පටිච්ච සමුප්පන්න බව හරහයි මේ අනිත්‍ය දර්ශනේ එන්නට උනේ. මේ ශාසනයේ අනිත්‍ය කියන ධර්මතාවය පෙන්වන්නේ පින්වතුනි සහේතුකව මෙහෙන්ද මෙහෙ ඇවිල්ලා බලන්ද කියලා කෙනෙකුට පෙන්වන්න පුළුවන්කම තියෙන ඒ නිසයි. යම් යම් හේතුවක් යම් යම් ප්‍රත්‍යක් නිසා යම් ධර්මයක් හටගන්නව නම් ඒ ධර්මයන්ගේ නැතිවීම පෙන්නලයි, ඒ හේතුන්ගේ නැතිවීම පෙන්නලයි ඵලය කියන එක නැති වෙනවා නිරුද්ධ වෙනවා කියන කාරණාව පෙන්වන්නට ඕනේ. ඒ නිසා මේ ශාසනයේ අනිත්‍ය ගැන කතා කරනවා නම් ඇති දෙයක නැති බවක් නෙමෙයි පින්වතුනි, හටගත් දෙයක ඉතුරු නැතුව නැතිවීම ගැනයි පෙන්වන්නට ඕනේ. තියෙන දෙයක නැති බව අපි කාටවත් දකින්න පහසුයි, කතා කරන්න පුළුවන්. නමුත් ඒක ඥානයෙන් නුවණින් දකිනවා කියන කාරණාව ලැබෙන්නේ නැහැ. ඒකෙන් මම මතක් කළේ දැන් ඇති දෙයක නැති බවක් තමයි ලෝකේ අපි අනිත්‍ය කියලා දකින්නේ. ඒ කියන්නේ වටාපත කියලා දෙයක් අපි කියමු. දැන් මේ වටාපත කියන ධර්මතාවයක් තියෙනවා. මේ තියෙන වටාපත රූප කලාප බිඳි බිඳි යනවා වේගෙන්. ඉස්සෙල්ලා දකිනකොට තිබුණ රූප කලාප නෙමේ මේ දැන්. දැන් බලනකොට තියෙන රූප කලාප නෙමේ තව ටිකකින් කියලා. හැබැයි ඉතින් හැම වෙලාවෙම අලුත් අලුත් රූප කලාප හැදිලා හරි අපිට කෙලෙස් වශයෙන් ඇසුරු කරන වටාපතක් ඉතුරු වෙලා තියෙනවා. අනිත්‍යයි කියන ධර්මතාවය කොච්චර කතා කළත් අලුතෙන් අලුතෙන් හදලා හරි හැදිලා හරි අපේ කාරණාව කරගන්න පුළුවන් කෙලෙස් ටික පවත්තන්න පුළුවන් විදිහට හම්බ වෙන නිසා ඔහොම අනිත්‍යයක් බලලා තේරුමකුත් නැහැ. ඔය වගේ තැනකින් තථාගතයන් වහන්සේ අනිත්‍ය දේශනා කළත් නැහැ. තථාගතයන් වහන්සේ හැම වෙලාවෙම අනිත්‍යයි කියන ධර්මතාවය පෙන්වන්නේ යමක් හේතුණං යමක් ප්‍රත්‍යණං ඒ හේතු ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන නිසයි අනිත්‍ය කියන එක. මජ්ක්‍ධිම නිකායේ චචක්ක සූත්‍රය එහෙම බලන්න. මේ චචක්ක සූත්‍රය එහෙම බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අනාත්මයි කියන්නේ හේතු, අනිත්‍යයි කියන්නේ හේතු, මේවා ප්‍රත්‍යයෙන් හටගත්ත බව පෙන්නනවා. එතකොට පින්වතුනි අපි ඒකට තව මම පොඩි උපමාවක් ගන්නම්. මේ ශාසනය පෙන්නන අනිත්‍ය සහ ලෝකේ තියෙන අනිත්‍ය අතර වෙනස. ඒ වගේම ලෝකයේ අනිත්‍ය කතා කරන තැන, ලෝක කියලා කියන්නේ අපි අද අනුමානිත හිතාගෙන ඉන්න තැන ගැන. තථාගතයන් වහන්සේ 15 ඉස්සර වෙලත් මේ ලෝකයේ හැම වෙලාවෙම කතා කරන අනිත්‍ය මට්ටම තිබුණා, තේරුණා. නමුත් ඒ තුල මෝහය හැම වෙලාවෙම හැංගිලා පවතිනවා. ඒකට අපි ඉස්සර කතා කරපු වෙනද කතා කරපු අර මිරිඟුවේ උපමාවම ආපහු අරගෙන බලමු. යම්කිසි කෙනෙකුට මිරිඟුව දකින්ද හම්බ වෙන වෙලාවේදී මේ ඇහෙන් මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනවා. දැන් පේන සිද්ධියේ දෝෂයක් නැහැ. මේ තමයි ඇහි ඇති, මේ තමයි රූපවල ඇති, මේ තමයි හිතේ ඇති. ඌදේ සිදුදේ සිදුවෙන ආකාරයෙන් වටහා නොගන්නා කමයි අවිද්‍යාව කියන්නේ. මේ ඇහෙන් බලන අරමුණේදී දැන් අවිද්‍යාව කියන්නේ පින්වතුනි වෙන දෙයක් නෙමෙයි. ඒ පවතින දේ පවතින ආකාරයෙන් වටහා නොගැනීම. මිරිඟුව කියන්නේ අර සියුම් සියුම් නලියන ස්වභාවය කියලා නිකන් අනුමානිත හිතට නගා ගන්නකෝ. ඒකද අපිට හම්බ වෙලා නැහැ නුවණින්. ඒ ස්වභාවය දිහා මේ ඇහෙන් බලනකොට වතුර වලක් වතුර ගොඩක් තියනවා වගේ පෙනෙනවා. එතකොට එහෙම පෙනෙන්නේ මේ ඇහි ස්වභාවය. එහෙම මිරිඟුව තියෙන තැනක වතුර වලක් වතුර ටිකක් තියනවා වගේ පෙන්වන්නට හේතුනේ මේ ඇහැ. ඔන්න ඇහෙම්ම හදලා අපිට වතුර වගේ යමක් පෙන්නකොට ඒ ස්වභාවයේ තත්ත්ව පරිදි තේරුම් ගන්න නැතුව අපි බාහිර වතුර වලක් තියනවා කියලා ඉස්සෙල්ලා රැවටෙනවා. අවිද්‍යාව කෘත්‍ය දෙක කරනවා පින්වතුනි. පවතින දේ පවතින ආකාරයට ඇත්ත ඇති හැටි නොපෙන්නන බව පළවෙනි කොටස. දෙවෙනි එක තමයි සංඛාරයක් ඇති කරවනවා, වැරද්දක් ඇති කරවනවා. එතකොට බලපු නිසාම ඇහැ උපකාරයෙන් හිතට මැවිලා පෙනෙන, ඇහැ උපකාරයෙන් හදලා පෙන්නන වතුර වගේ එක ඒ ස්වභාවය නොදන්නකොට පේන්නේ බාහිර තියෙන වතුරක් වගේ. ඔන නුවණ නැතිනම් පේන්නේ බාහිර වතුරක් වගේ කියලා හිතන්න. දැන් ඇත්ත නොදක වතුරක් කියලා රැවටුණාට පස්සේ, වතුරක් කියලා රැවටුණාට පස්සේ අපි මේ වතුර වලේ අනිත්‍ය බලනවා. දැන් මේ වතුරද හැමදාම තියෙන එකක් නෙමෙයිනේ, කවදා හරි හිඳිලා යනවනේ. මේ වතුරද නැති වෙනවනේ, කලින් තිබුණට වඩා දැන් වතුර ටිකක් අඩු වෙන්න පුළුවන්. තව ටිකක් පෑවුවොත් මේටත් වඩා වතුර හිඳෙන්න පුළුවන්. තව ටිකක් පෑවුවොත් තව හිඳෙන්න පුළුවන්. ඉතින් කවදාම හරි දවසක සූර්යෝ හත් දෙනාම පායපු දවසක හෝ මේ වතුර වල හිඳලා යනවා කියලා අනිත්‍ය අපිට බැලිය හැකියි. නමුත් වතුරක් නැති තැන වතුරක් ඇති හැටියට දැකපු එකම එයා අවිද්‍යාව ඇතුලේ ඉන්නේ. ඒ මෝඩකමින් උපද්දපු දේ තුල අනිත්‍ය බැලුවහම කුසල මනසිකාරයක් වෙනවා, පුඤ්ඤාභිසංකාරයක් වෙනවා. නැතුව නෙමෙයි, හේද අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. කෙලෙස් වල යම් අඩුකමක් නොවෙනව නෙමෙයි වෙනවා. නමුත් අවිද්‍යාව ඇතුලේ තව උන්නම් පුළුවන් මේ වතුරද රූප කලාප බිඳි බිඳි යනව නේද? මේ දැන් පේන වතුර තව ටිකක් ඉන්නේ, ඒ රූප කලාප විනාශ වෙලා අන්න ආකාරයකට පරිවර්තනය වෙලා වෙනත් වතුර බිඳු ටිකක් උතන තියෙන්නේ. ආපහු අපි අහකට ගිහිල්ලා ආයෙත් එනකොට ඉස්සෙල්ලා තිබුණු වතුර බිඳු ඒ කලාප වෙනස් වෙලා අලුත් වතුර බිඳු ටිකක්, අලුත් කලාප ටිකක් තියෙන්නේ. මේ වගේ මොහොතක් මොහොතක් පාසා රූප කලාප බිඳි බිඳි යනව නේද මේ වතුර වලේ? අනේ මේ වතුර කියන එක අනිත්‍යයි නේද කියලා අපි හිතුවොත් හොඳට බලන්න පින්වතුනි, අවිද්‍යාව ඇතුලේ අනිත්‍ය මනසිකාරයක් කරනවා අපි. මම ඉස්සෙල්ලා පෙන්වුවා වගේ පින්වතුන් හිතනවාද කවදාවත් අනිත්‍ය දකින්න පුළුවන් වෙයි කියලා? මේ විදිහ අනිත්‍ය මනසිකාරයකට සීමා වෙලා මනෝවිතර්කයන් නිසා පින්වතුනි අනුමාන ඥානයක් ලැබෙයි, නමුත් කවදාවත් ආශ්‍රයක්ෂය වෙන විදිහ දැක්මක් ඇති කර ගන්නට නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකට කියනවා අනිත්‍ය වූ මානසිකාරයක්. මේ තුලින් පුඤ්ඤාභිසංකාරයක් සිද්ධ වෙනවා, රැස් වෙනවා. නමුත් මේ අනිත්‍ය මානසිකාරය ලෝකයේ ඇතුලේ අවිද්‍යාව ඇතුලේ කියලා කියනවා. ඇයි අවිද්‍යාව කියන එක මම පෙන්නුවා? වෙන මුකුත් නෙමෙයි, ඇහෙන් රූපයක් දකිනකොට ඇහැට රූපයක් පෙනෙනකොට ඇහැට රූපයක් පෙනෙන තැන පවතින යථා ස්වභාවය දැකීමම විද්‍යාව නැත්නම් සම්මාදිට්ඨි. ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන පෙනෙනවා කියන සිද්ධිය නොපෙනීමම අවිද්‍යාව. ඒ පෙනෙනවා කියන සිද්ධිය නොපෙනීමම අවිද්‍යාව වෙලා ඒ අවිද්‍යාවම ක්‍රෝතසක් හැටියට බාහිර ඇති දෙයක් බාහිර තියෙන දෙයක් හැටියට පෙන්නලා ඒ තුලයි අපි දැන් මේ අනිත්‍ය වශයෙන් බැලුවේ. එතකොට මෝහය ඇතුලේ මේ ටික පවතින්නේ කලම අපිට වැරදිලා. පින්තුනි, නමුත් මේ ශාසනය අනිත්‍ය පෙන්වන්නේ කොහොමද? පේන අරමුණක ඒ අරමුණේම චක්කුම් පටිච්ච රූපේච්ච උපජ්ජති චක්කු විඥාන. ඇහෙද රූපයන්ද නිසා පටිච්ච කියනකොට ගැටෙන අර්ථයක් නෙමෙයි පින්වතුනි, හේතු අර්ථයකින්. ඒ කියන්නේ ඇසද රූපයන්ද නිසා චක්කු විඥානය උපදිනවා. එතකොට හොඳට දකින්ද ඇසද රූපයන්ද කියලා කියනකොට දැන් ওই පේන රූපය පින්වතුනි මේ ඇහැ කියන එක ගැනම මතක් කරලා තියෙනවා. මේක කර්මජයි. කර්මප්‍රත්‍යයෙන් උපන්නේ පෙර ජීවිතේ රූප බලන්ඩ තියෙන තණ්හාව නිසා තෘෂ්ණා නැමැති වඩුව රූප බලන්ඩ රූප විඳින්න පුළුවන් විදිහේ රූප හදලා දෙන උපකරණයකුයි මේ ඇහැ. රූප බලන්ඩ තිබුණ පෙර ජීවිතේ රූප තණ්හාව නිසා අපි මේ ඒව බලන්ඩ රූප විඳින්ටයි මේ ආවේ. ඉතින් විඳිනවා කියලා කියන්නේ පෙර කර්මෙට විපාක කියලා කියන්නේ පින්වතුනි චක්කු විඥානයේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනා කියන නාම ධර්ම ටික විතරයි විපාක වෙන්නේ. ඒ පෙර කර්මෙට විපාක විඳින්න පුළුවන් වෙන්නේ රූප තිබ්බොත්නේ. ඉතින් ඒ රූප විඳින්න අපිට රූප හම්බෙන්න උපකරණයක් ඕනේ. කර්මෙම අනිත් පැත්තෙන් මේ ඇහැ හදලා තියෙනවා පින්වතුනි මොකටද? යම් යම් ආකාරයකට විඳින්න පුළුවන් විදිහේ රූප හදලා ඇහෙන් පෙන්නනවා. බාහිර තියෙන්නේ මහා භූතත් අවකාශ ධාතුවත් එකන සුත්‍රාෂ්ටකය අර මිරිඟු ස්වභාවයේ නලියන ස්වභාවය වගේ. ඒ සුත්‍රාෂ්ටකයේ තියෙන තැනක එහෙන් බලනකොට වතුර වගේ ඔන්න රූපයක් හදලා හිතට පෙන්වනවා. දැන් ඔතන කාගේවත් දෝෂ නැහැ. ඕක තමයි ධර්මතාවය. ඔන්න ওই ටික දැක්කොත් අපි දකිනවා දැන් මේ වතුර වගේ පෙනෙන රූපේ පෙර නොතිබීමයි හටගත්තේ ඇහත් රූපයත් නිසා. ඒ කියන්නේ ඇහැ නිසායි රූපය, ඇහත් රූපයත් දෙන්න නිසායි හිත. ඔන්න එතකොට කියන ස්පර්ශයක් කියලා රූපයක් ගැටුණා කියලා. මේ ධර්මතා තුන, මේ සිද්ධි තුන සම්පූර්ණ වෙන්නට ඕනේ රූප ස්පර්ශ වෙනවා කියන ගණිතය යන්න. එතකොට ඇහෙන් රූපයක් බලලා ඒක බලපුවකද තියෙන එකක් නෙමෙයි, හදාගෙනම බලලා ඔන්න වතුර වගේ රූපේ විඳින්න පුළුවන්. ඇහැ අහකට යනකොටම ගන්නකොටම ඒ හිතද නිරුද්ධ වෙනවා, ඒ රූපද නිරුද්ධ වෙනවා. එතකොට ඉතුරු නැත්තුවම නැති වෙනවා. එතකොට මෙන්න මේ වගේ ඒ පෙනෙන රූපය ගැන යම් කිසි අවබෝධයක් ඇති වුනොත් හේතුඵල ධම හරහා පටිච්ච සම්පන්න බව හරහා රූපේ පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙනේ. අන්න ඒ පෙනීම පින්වතුනි අනිත්‍ය. එතකොට දැකපු රූපයක ශේෂයක්වත් රූප කලාප වෙනස් වීමවත් පවතින ජලය වගේ එකක් ඉතුරු නෑ යාට. දකින්ද පෙර ජලය වගේ රූපයක් තිබ්බේ නෑ. දැක්කයන් පස්සේ තියනව නෙමෙයි, ඇහෙන් බලපු නිසාමයි පෙනෙන්නේ. ඒකට හේතු ටික තියෙනවා. ඇහැ නිසායි රූපේ, ওই දෙන්න නිසායි දැනගන්න හිත ඇති උනේ. මෙහෙමයි රූපයක් ගැන දැනුම ඇති උනේ කියලා එයා හොඳට දන්නවා. එහෙනම් දැනගත්තයින් පස්සේ ඉතුරු නැතුවම නැති වෙනවා කියලා දකිනවා. මෙන්න මේ විදිහට උන්න ඇහැ මුල් කාරණාව කරගෙන පවතන සියලුම රූපවල අනිත්‍ය දකින හැම රූපයකම මෙහෙමයි නේද? එහෙනම් අතීතයේදී යම් රූපයක් දැක්කනම් ඒත් මෙහෙමයි, අනාගතයේදී මේ ඇහෙන් රූපයක් පෙනේ නම් ඒත් මෙහෙමයි කියලා අතීත අනාගත කියන තුන් කාලයේ මනෝගේ නුවණක් යාට පහළ වෙනවා. මෙන්න මේ විදිහට දැක්කහමත් සියලු සංස්කාරය අනිත්‍ය දකින එක පරියායක්. මේ ටික දකින්න පුළුවන් යාට නුවණින්ම අර වගේ මානසිකාරයක උපකල්පනාවකින් තොරව. පින්වතුනි මෙතනදී මේ මාත්‍රකාකල දහම් පරයය ගොඩාක් දිගයි. මට හම්බලා තියෙන කාලෙ කෙටි. අද දවසේදී මේ දේශනාවෙන් ඉතුරු ටික විස්තර කරන්නට නොහැකි නිසා පින්වතුනි අදට මේ දේශනාව අවසන් කරනවා. පින්වතුන් හොඳට මතක තබා ගන්න අපි විස්තර කරපු තැන ඊගාව සතියේ ඉඳලා නැත්නම් ඊගාව දේශනාවේදී මේ දේශනාවෙම ඉතුරු ටික විස්තර කරලා පෙන්වන්නට මම උත්සාහවත් වෙනවා. සිළු සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ කොහොමද? සිළු සංස්කාරය දුකයි කියලා දකින්නේ කොහොමද? සිළු ධර්මය අනාත්මයි කියලා දකින්නේ කොහොමද? ඒක නිවනට වග වෙන්නේ කොහොමද? ඒක විමුක්ති ඒ වගේම අනිමිත්ත ශුන්‍යත අපනිතකින චේතු විමුක්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක මම ඉදිරිදි පෙන්නනවා. ඒ නිසා අද දවසේදී මේ දේශනාව මෙපමණකින් අවසන් කරනවා. මේ දේශනාව ඒ ඉතුරු කොටස නැවත බලාපොරොත්තු වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුබු